අද අපි බලමු උසස් පෙළ ගිණුම් කරණය ඒකකය 11 ගිණුම් කරන ප්‍රමිත ඒ යටතේ එන ප්‍රමිතය එල්කේස් 16 දේපළ පිරියත උපකරණ පිළිබඳව. අපි කලින් දවසක SLFRS 16 ගැන කතා කළා කල්බදු ගැන. එල්කේස් 16ත් මේක එල්කේස් 16 දේපළ පිරියත උපකරණත් අපිට ඉතාම වැදගත් වෙනවා ගිණුම් කරණේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නත් ඒ වගේම ගිණුම්කරණයේ දෙක ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගානවන පළවෙනි ගාන සමාගම් අභ්‍යාසය විසඳීමේදී ගැළපිලි විසඳීමේදී ඒක වැදගත් වෙනවා. එතකොට අද දවසේ දේපළ පිරියත උපකරණ මේ ප්‍රමිතිය ගැන යම් අවබෝධයක් ලබා දීම තමා මාගේ අරමුණ. එතකොට මේකට ඔබ සූදානම් වෙන්න ඕන ඔයගොල්ලෝ පොතක් ලෑස්ති කරගන්න, යමක් ලියාගන්න, පෑනක් තියාගන්න, කැල්කියුලේටරයක් ළඟ තබා ගත්තාම වැඩි ලේසි වෙනවා. මොකද පැයක වගේ කාලයක් තුල විශාල දෙයක් අපිට කතා කරන්න වෙන නිසා. එතකොට ඔයගොල්ලන්ගේ දැනට දන්න දැනුම වැඩි දියුණු කිරීම මේකේ ප්‍රමුඛ අරමුණ. නොදන්න කෙනාට මේ ගැන යමක් දැන ගැනීම සඳහා අරමුණ වෙනවා. එතකොට කණ්ඩායම් වර්ග ඔක්කොටම ගැළපෙන විදිහට මේ පිළිබඳ අවබෝධයක් දෙන එක තමයි මාගේ උත්සාහය වෙන්නේ. එතකොට දේපළ පිරියත උපකරණ කියලා නිර්වචනයක් ඉදිරිපත් කළොත් මේ විදිහට කියන්න පුළුවන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට හෝ බෙදාහැරීම සඳහා තබා ගන්නා අයිතම හෝ වෙනත් අයට කුලියට දීමට තබා ගන්නා හෝ පරිපාලනමේ කාර්යයන් සඳහා තබා ගන්න සහ එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් දේපළ පිරියත උපකරණ ලෙස හැඳින්වෙනවා. එතකොට මම නැවත වතාවක් කිව්වොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදාහැරීම සඳහා තබා ගන්නා හෝ අන් අයට කුලියට දීමට හෝ පරිපාලනමේ කාර්යයන් සඳහා තබා ගන්නා හා එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් දේපළ පිරියත හා උපකරණ ලෙස හැඳින්වෙනවා. එතකොට මේ නිර්වචනයට අනුව ප්‍රධාන ශේෂ්ත්‍ර හතරක් යටතේ දේපළ පිරියත උපකරණ නිර්වචනය වෙනවා. නිෂ්පාදන කටයුතු වලට භාවිතා කරන වත්කම් ඒව මොනවද? යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත ශාලා, ගොඩනැගිලි, කම්හල් උපකරණ වගේ දේවල්. බෙදාහැරීමේ කටයුතු සඳහා භාවිතා කරන වත්කම් වෙන්නේ මොනවද? බෙදාහැරීමේ රත, අලෙවියංශයේ ගොඩනැගිලි වගේ දේවල්. පරිපාලනමේ කටයුතු සඳහා පාවිච්චි කරන දේපළ පිරියත උපකරණ මොනවද? කාර්යාලයේ මෝටර රථ, කාර්යාල උපකරණ, කාර්යාල පරිගණක, පරිපාලන ගොඩනැගිල්ල, අන්න ඒ වගේ දේවල්. වෙනත් අයට කුලියට දීමට පාවිච්චි කරන දේපළ පිරියත මොනවද? දැන් අපේ ව්‍යාපාරය කුලී රථ කුලියට ලබා දීමේ ව්‍යාපාරයක් නම් කරගෙන යන්නේ එම ව්‍යාපාරයේ තිබෙන කුලී රථ ටික දේපළ පිරියත උපකරණ. මගේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලියට ලබා දීමේ ව්‍යාපාරයක් නම් කරගෙන යන්නේ මම කුලියට දෙන ගොඩනැගිලි ටික දේපළ පිරියත උපකරණ. එතකොට මේ ප්‍රමිතිය තව ඉස්සරහට යනකොට අපිට විවිධ පද පිළිබඳව අවබෝධයක් ගන්න ඕන. ඒක වඩා වැදගත් වෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට මේවැයි යෙදුම් පිළිබඳව, නිර්වචන පිළිබඳව හඳුනා ගැනීමට විවිධ ප්‍රශ්න අපිට ලැබෙනවා. පිරිවැය කියන වචනේ. පිරිවැය කියන්නේ මොකක්ද? මේ පිරිවැය කියන වචනේ අපිට LKS 2 තොග ප්‍රමිතියෙත් හම්බ වෙනවා. SLFRS 16 කල්බදු ප්‍රමිතියෙත් හම්බ වෙනවා. LKS 16 දේපළ පිරියත උපකරණ ප්‍රමිතියෙත් හම්බ වෙනවා. මෙතන නිර්වචනයක් ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට පිරිවැය පිළිබඳව වත්කමක් අත්පත් කරගත් අවස්ථාවේ හෝ අදාළ වත්කම ඉදි කරන අවස්ථාවේ ඒ ගොඩනැගිල්ලක් වගේ එකක් වෙන්න එපේ. එය අත්පත් කර ගැනීම හෝ ඉදි කිරීම හෝ වෙනුවෙන් ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වූ මුදල් හෝ මුදල් සමාන දෑ හෝ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණගේ පිරිවැය ලෙස හැඳින්වේ. එතකොට පිරිවැය කියන වචනේ තේරුම ඒකයි. එතකොට නිකං උදාහරණයක් අපි ගත්තොත් මම මෝටර රථයක් ගත්ත කියලා හිතන්නකෝ ලක්ෂ 5කට. එතකොට ඒකට මුදල් ගෙව්වා. එතකොට ඒ ගෙව්ව මුදල මෝටර රථේ පිරිරැයි. මම මෝටර රථයක් ගත්ත ලක්ෂ 5කට. හැබැයි මම ගෙව්වේ මුදලින් ලක්ෂ 3යි. ඉතිරිය මගේ පරණ වාහනේ ලක්ෂ 2කට අගේ කරලා පැවරුවා. එතකොට අර පරණ වාහනේ ලක්ෂ 2කට අගේ කර පැවරීම ඒ ලක්ෂ 2 මෝටර රථේ පිරිවැය බවට පත් වෙනවා. අර ලක්ෂ 3ට අමතරව. ඒතර ඒකට තමයි කියන්නේ අර ලක්ෂ 2ට තමයි කියන්නේ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණදේ කියලා. ඒතකොට මෝටර රථේ පිරිවැය සැකසෙන්නේ ඒ මුදල් වලින් සැකසෙනවා මුදල් සමාන දෑ වලින් සැකසෙන්න පුළුවන් මුදල් සමාන දෑ. ඒ කියන්නේ කෙටි කාලීන ආයෝජන වගේ දේවල්. හරි? ස්ථාවර තැන්පතු වගේ දේවල් එවෙනත් හැදෙන්න පුළුවන්. දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණගේ වෙන්නත් පුළුවන්. තවත් ওই විදිහ වචනයක් සාධාරණගේ. අලුත් සෛත් සාධාරණගේ කියන වචනේ. සාධාරණගේ කියන වචනයත් අපිට තොග ප්‍රමිතියෙත් හම්බ වෙනවා, කල්බදු ප්‍රමිතියෙත් හම්බ වෙනවා. මේක නිර්වචනය කරලා තියෙන්නේ මේ විදිහට. දැනුම හා කැමැත්ත ඇති පාර්ශවයන් දෙකක් අතර අතේ දුරින් වූ ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි අගය හෝ වගකීමක් බේරුම් කිරීම සඳහා ගෙවනු ලබන වටිනාකම සාධාරණ අගේ වේ. ඒ කියන්නේ පෞද්ගලික හිතවත්කම් මත ඇතිවන අගයක් නොවිය යුතුයි කියලා එකකින් අදහස් කරන්නේ. ඊළඟට තවත් වචනයක් ෂය කියන වචනේ. ෂය කියන්නේ වත්කමක ෂය කළ හැකි අගය. එම වත්කමේ ප්‍රයෝජනවත් ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම ෂය ලෙස හැඳින්වේ. මොකද්ද වත්කමක ෂය කළ හැකි අගය කියන්නේ? මම මේකට පොඩි උදාහරණයක් ගත්තොත් මම මෝටර රථයක් මිලට ගන්නවා ලක්ෂ 5කට. ඒතර ලක්ෂ 5ට කියන්නේ පිරිවැය කියලා. එම වත්කමේ එදාම පළදායි ජීව කාලයේ අවුරුදු 5යි කියලා තීරණය කරනවා කියලා හිතමුකෝ. අවුරුදු 5 අවසානයේ මේකේ අවශේෂ වටිනාකම ලක්ෂයයි. එතකොට වත්කම ගත්ත දවස, ඒ කියන්නේ මේ මෝටර රථය ගත්ත දවසේ මේකේ ෂය කළ හැකි අගේ වෙන්නේ පිරිවැය ලක්ෂ 5න් අවශේෂ වටිනාකම වන ලක්ෂය අඩු කරාම වෙන ලක්ෂ 4 තමයි ෂය කළ හැකි අගේ වෙන්නේ. හරිද? එතකොට මේ ලක්ෂ 4 පළදායි ජීව කාලයේ පුරා, ඒ කියන්නේ මේ අවුරුදු 5ට ක්‍රමානුකූලව බෙදා හැරීම තමයි ෂය කියලා අපි හඳුනගන්නේ. එතකොට මේක බෙදා හරින්න පුළුවන් ක්‍රම දෙක මොකද්ද? සරල මාර්ග ෂය ක්‍රමයට මේක කරන්න පුළුවන්, හීනවන ෂය ක්‍රමයට මේක කරන්න පුළුවන්. හීනවන ෂය ක්‍රමයට කරන්න පුළුවන්. එතකොට ෂය කළ හැකි අගය කියලා ඊළඟ වචනයක් එනවා. ෂය කළ හැකි අගය කියන්නේ මොකද්ද? වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කර ඇති අගයෙන් අවශේෂ වටිනාකම හෙවත් සුම්බුන් අගය අඩු කළ පසු ලැබෙන අගය වෙනවා. හරි? එතකොට වත්කමක පිරිවැය ඉස්සෙල්ලා අභ්‍යාසය අර උදාහරණෙ මම ගත්ත මෝටර රථයේ පිරිවැය ලක්ෂ 5යි අවශේෂ වටිනාකම ලක්ෂයයි. ලක්ෂ 5න් ලක්ෂය අඩු වුනහම ලක්ෂ 4ට තමයි කියන්නේ ෂය කළ හැකි අගය. හැබැයි පිරිවැය වෙනුවට ආදේශ කරන්න පුළුවන් අගයක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වත්කම පසු කාලයේ ප්‍රත්‍යාගණනෙ හිම කළොත් ප්‍රත්‍යාගණනෙ කළොත් පිරිවැය අහෝසි වෙනවනේ. එතකොට ෂය කළ හැකි අගය වෙන්නේ ප්‍රත්‍යාගණන අගයෙන් අවශේෂ වටිනාකම අඩු කළාට පස්සේ නු උත්තරේ. ඊළඟට ධාරණ වටිනාකම ඊළඟ වචනේ. ධාරණ වටිනාකම කියන්නේ මේකට ශුද්ධ අගය කියලා කියනවා. වක්කමක පිරිවැය හෝ ප්‍රත්‍යාගණන අගයෙන් සමුච්චිත ෂය හා සමුච්චිත හානි කරන අලාභ අඩු කිරීමෙන් පසු ලැබෙන අගය තමා ධාරණ වටිනාකම කියලා කියන්නේ. වත්කමේ පිරිවැයෙන් සමුචිත ෂය අඩු කරාම එන උත්තරේ. නැත්තම් වත්කම ප්‍රත්‍යාගණනය කළා තියෙනවා නම් ප්‍රත්‍යාගණනගෙන් සමුචිත ෂය අඩු කරාට පස්සේ එන උත්තරේ ධාරණගේ වෙනවා. ඊළඟට තව වචනයක් අවශේෂ වටිනාකම. මේකටම තමා කියන්නේ සුම්බුන් වටිනාකම කියලා. සුම්බුන් වටිනාකම හෙවත් අවශේෂ වටිනාකම නිර්වචනය කරනවා මෙන්න මේ විදිහට. වත්කම දැනටමත් වයසින් හා තත්වයෙන් ජීවිත කාලයේ අවසානයේ පවතී යයි සිතා. එය වර්තමානයේ ඉවත් කිරීමෙන් ලබාගත හැකි ඇස්තමේන්තුගත වටිනාකමින් වත්කම ඉවත් කිරීම සඳහා දැරීමට සිදුවෙතැයි අපේක්ෂිත පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය අවශේෂ වටිනාකම හෙවත් සුන්බුන් වටිනාකම ලෙස හැඳින්වේ. මම අර කලින් ගත්ත පුංචි උදාහරණය මෝටර රථයක් ගත්ත ලක්ෂ 5යි ඒකේ අවශේෂ වටිනාකම ලක්ෂයයි කියලානේ මං ගත්තේ. එතකොට ගත්ත දවසේම අවශේෂ වටිනාකම ලක්ෂය හිතුවේ කොහොමද? පළදා ජීව කාලේ අවුරුදු 5නේ. අවුරුදු 5 අවසානයේ මේ වත්කම විකුණන්න පුළුවන් වෙනවා කියලා හිතෙනවා නම් 120කට. 120කට. ඒක තමයි ඉවත් කිරීමෙන් ලබාගත හැකි අගය. ඒකෙන් ඒ ඉවත් කිරීම සඳහා මට 20,000ක වියදමක් දරන්න වෙනවා නම් අන්න 120න් 20 අඩු කරාම එන උත්තරේ තමයි 100. මං අවශේෂ වටිනාකම හදාගත්තේ. ඒතර අවශේෂ වටිනාකම එන්නේ පළදායි ජීව කාලයේ අවසානයේ වත්කම ඉවත් කිරීමෙන් ලබාගත හැකි යගෙන්. එම ඉවත් කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැයක් ඇතොත් ඒක අඩු කිරීමෙන් ලැබෙන අගයට තමා කියන්නේ අවශේෂ වටිනාකම හෙවත් සුම්බුන් වටිනාකම කියලා. ඊළඟ තවත් වචනයක්, වැදගත් වචනයක්, ඵලදායි ජීව කාලය නැත්නම් ප්‍රයෝජනවත් ජීව කාලය. ආයතනයක් විසින් වත්කම නියමිත තත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරන කාලය හෝ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිමැවුම් ඒකක ප්‍රමාණය ඵලදායි ජීව කාලය වේ. එතකොට වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිමැවුම් ඒකක ප්‍රමාණය ඵලදායි ජීව කාලය වෙනවලු. තව පැත්තකින් ඒ මොකද්ද? එතකොට දැන් උදාහරණයක් ගත්තොත් අපි ඡායාපිටපත් යන්ත්‍රයක් ගත්ත කියලා හිතන්නකෝ. එතකොට මේකේ ඇත්තනම ඵලදායි ජීව කාලය වෘත්තිකයන් විසින් ඇස්තමේන්තු කරන්නේ ඒකෙන් ගන්නකොටම අදාළ ඡායාපිටපත් සමාගම කියන මේකෙන් ගන්න පුළුවන් ඡායාපිටපත් සංඛ්‍යාව මෙච්චරයි. ලක්ෂ 5යි කියලා හිතමුකෝ. මගේ ආයතනයේ මේ ලක්ෂ 5 පිටපත් සංඛ්‍යාව අවුරුදු දෙකෙන් ගත්තොත් ඵලදායි ජීව කාලය අවුරුදු 2යි. අවුරුද්දෙන් ගත්තොත් ඵලදායි ජීව කාලය අවුරුද්දයි. අන්න නිමැවුම ඒකක මත ඒක වෙනස් වෙනවනේ. ආ ඒකයි කියන්නේ නිමැවුම ඒකක මතත් ඵලදායි ජීව කාලය තීරණය කරන්න පුළුවන් කියලා. ඊළඟට අපිට දේපල පිරියත උපකරණ ප්‍රමිතියේ දේපල පිරියත උපකරණ වලට අයත් අයිතමයක්, ඒ කියන්නේ වත්කමක් ලෙස හඳුනා ගන්න නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු නිර්ණායක දෙකක් තියෙනවා. කොන්දේසි දෙකක් තියෙනවා. නැත්තම් එයා අපිට වත්කමක් විදියට හඳුනා ගන්න බෑ. මොනවද ඒ අයිතම දෙක? කොන්දේසි දෙක නැත්තම් නිර්ණායක දෙක. පළවෙනි එක තමයි වත්කම හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ අනාගතයේදී ව්‍යාපාරයේ තුලට ගලා යීමේ භව්‍යතාවයක් තියෙන්න ඕන. මෙතන භව්‍යතාවය කියන්නේ 50%ට වඩා වැඩි හැකියාව කියන එකයි. ඒ කියන්නේ එකෙන් ආර්ථික ප්‍රතිලාභ එන්න ඕන. 50%ට වඩා වැඩි හැකියාවක් තියෙනුනේ එන්න. දෙක, වත්කමේ පිරිවැය විශ්වාසදායි ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් දේපල පිරියත උපකරණ වලට අයිති වත්කම් තියෙනවනේ. අර නිෂ්පාදන කටයුතු වලට භාවිතා කරන, බෙදහැරීමේ කටයුතු වලට භාවිතා කරන, වෙනත් අයට කුලියට දීමට භාවිතා කරන, පරිපාලන කටයුතු වලට භාවිතා කරන කියලා. ඒතර මේ කුමන ශේෂ්ත්‍රයකට අයිති වත්කමක් වත් ඒක වත්කමක් විදියට අඳුම ගන්න නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ නිර්ණායක දෙක සපුරාලිය යුතුමයි. මොනවද මේ නිර්ණායක දෙක? නැවත කිව්වොත් අයිතම හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ අනාගතයේදී ව්‍යාපාරයේ තුලට ගලා යීමේ භව්‍යතාවයක් තිබීම. දෙක, වක්කමේ පිරිවැය විශ්වාසදායි ලෙස ඇස්තමේන්තු කළ හැකිවීම. ඊළඟට දේපල පිරියත හා උපකරණවල පිරිවැය. මේ පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දේපල පිරියත උපකරණවලට අයත් අයිතමේක පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක මුල් කාලීන පිරිවැය, දෙවෙනි එක තමා පසු කාලීන පිරිවැය. මුල් කාලීන පිරිවැය කියන්නේ දැන් දීපල පිරියත උපකරණවලට අයත් අයිතමයක් අත්පත් කර ගැනීමට හෝ ඉදිකිරීමට හෝ මිලදී ගැනීමට මුල් වරට දරන වියදම් තමා මුල් කාලීන පිරිවැය වෙන්නේ. දැන් අර මගේ අර කලින් උදාහරණය මම මෝටර රථයක් ගත්තනේ ලක්ෂ 5කට. ඒතර ලක්ෂ 5 කියන්නේ ඒ මෝටර රථේ මුල් කාලීන පිරිවැය. මම මෝටර රථය අපි හිතමු මම මෝටර රථය පිටරට ඉඳලා ගෙන්වනවා කියලා. එතකොට පිටරට ඉන්න සැපයුම් කරුට මම 500ක් ගෙව්වා. ඒක පිටරට ඉඳලා මෙහාට ගේන්න වරාය ගාස්තු නිෂ්කාසන ගාස්තු යනාදිය රක්ෂණ ගාස්තු යනාදිය 50ක් ගියා කියලා හිතන්නකො. එතකොට මුල් කාලීන පිරිවැය වෙන්නේ අර 550ත් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ මුල් කාලීන පිරිවැය වෙන්නේ හැම වෙලාවෙම අදාළ වත්කම ගත්ත අවස්ථාවේ ඉඳලා ඒක භාවිතයට ගන්න අවස්ථාව දක්වා ඒ වෙනුවෙන් දරන ඍජු පිරිවැය විතරයි. මුල් කාලීන පිරිවැය. අනිවාර්යයෙන්ම මුල් කාලීන පිරිවැය වත්කමක්සේ සලකා ප්‍රාග්ධනිත කරන්න ඕන. ප්‍රාග්ධනිත කරනවා කියන්නේ වත්කම් ගිනුමට හර කරන්න ඕන. වත්කම් ගිනුමට හර කරන්න ඕන. මුල් කාලීන පිරිවැය. පසු කාලීන පිරිවැය කියන්නේ දීපල පිරියතහ උපකරණ අත්පත් කරගත්තට පස්සේ. එහෙම නැත්නම් ඉදිකලාට පස්සේ. එහෙම නැත්නම් මිලට ගත්තට පස්සේ. ඒක භාවිතයට ගන්න අතරතුර දරන පිරිවැය. පසු කාලීන පිරිවැය වෙනවා. මේ පසු කාලීන පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා අයබාර වැය සහ ප්‍රාග්ධන වැය කියලා. එතකොට අයබාර වැය කියලා කියන්නේ අදාළ වත්කම නිසි ලෙස පවත්වාගෙන යාමට දරන පිරිවැය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අලුත් වැඩියා වියදම්. එම වියදම් අනිවාර්යයෙන්ම ලාභලාභ ගිනුමට හෝ නිෂ්පාදන ගිනුමට හර කරන්න ඕන. ලාභලාභ ගිනුමට හෝ නිෂ්පාදන ගිනුමට හර කරන්න ඕන. නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ දීපල පිරියත උපකරණයක් නම් නිෂ්පාදන ගිනුමට හර කරන්න ඕන. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයටදී. නැත්නම් කාර්යාලයේ ප්‍රයෝජනෙට අලෙවි කටයුතු වලට බෙදාහැරීමේ කටයුතු වලට පාවිච්චි කරන වත්කමක් නම් ලාභලාභ ගිනුමට හර කරන්න ඕනේ. වත්කම් ගිනුමට අයබාර වැය කිසි විටකත් අපි හර කරන්නේ නැහැ. උදාහරණ මොනවද? අලුත් වැඩියා වියදම්, ගොඩනැගිලි පින්තාරු කිරීමේ වියදම්, දැන් මෝටර රථයක් ගත්තොත් ඒ මෝටර රථයට ගහන ඉන්ධන වියදම් ටික, මෝටර රථයේ ටයර් මාරු කරන්න යන වියදම් ටික, මෝටර රථය සර්විස් කරන්න යන වියදම් ටික අනිවාර්යයෙන්ම අයබාර වැය. ඊට පස්සේ ප්‍රාග්ධන වැය කියන්නේ වත්කම වෙනුවෙන් දරන පසු කාලීන පිරිවැය හේතුවෙන් පහත දෑ ඉටුවේ නම් එම පසු කාලීන පිරිවැය ප්‍රාග්ධන වැයක්සේ සලකා වත්කම් ගිනුමට හර කරන්න ඕන. එතකොට පහත දෑ ඉටුවේ නම් කියන්නේ කාරණා හතරක් මේ තුලින් ඉටු වෙනවා. ඒතර එක්කෙක් කාරණා විටු වුණොත් පළවෙනි කාරණේ ඉටු වුණොත් ඒක වත්කම් ගිනුමට හර කරන්න ඕන පසු කාලීන පිරිවැයක් වුණා. දෙවෙනි කාරණේ ඉටු වුණොත් වත්කම් ගිනුමට හර කරන්න ඕන. තුන්වෙනි කාරණේ ඉටු වුණොත් වත්කම් ගිනුමට හර කරන්න ඕන. දැන් බලමු අපි මේ කාරණා මොනවද කියලා. නැත්තම් මේ අයිතම මොනවද කියලා. එකක් තමයි වත්කමේ පළදායි ජීව කාලය වැඩි වෙනවා නම් අදාළ පසු කාලීන පිරිවැය නිසා අනිවාර්යයෙන්ම ඒ දරන පසු කාලීන පිරිවැය අනිවාර්යෙන් අලුත් වැඩියා වේදමක්නේ. ඒක එතකොට ලාභලාභ ගිනුමට හර කරන්න බෑ, නිෂ්පාදන ගිනුමට හර කරන්න බෑ, අදාළ වත්කම් ගිනුමට හර කළ යුතු වෙනවා. දෙක, වත්කමේ ධාරිතාවේ වැඩි වෙනවා නම්. ඒ කියන්නේ මොකද්ද? දැන් තියෙන ගොඩනැගිල්ලකට අලුතෙන් කාමරයක් හදන්න වියදමක් යනවා නම් ඒක පසු කාලීන පිරිවැයක්. ඒ තුලින් ධාරිතාවේ වැඩි වෙනවනේ. එතකොට ඒක ගොඩනැගිලි අලුත් වැඩියා කියලා ලාභලාභ ගිනුමටවත් නිෂ්පාදන ගිනුමටවත් දාන්න බෑ. අනිවාර්යෙන් ගොඩනැගිලි ගිනුමට හරවිය යුතුයි. තුන, නිෂ්පාදන භාණ්ඩවල ගුණත්වය ඉහළ යන්නේ නම්. කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් ගැන හිතන්නකෝ. දැන් මේකට අපි පාවිතා කරන අතරතුර අලුත් වැඩියා වියදමක් දරුවා. ඒ නිසා දැනට ඒකෙන් නිපද වෙන භාණ්ඩවල ක්වලිටි එක කලින්ට වඩා වැඩි යම් ආකාරයකට මැන්නා. එහෙනම් අර අලුත් වැඩියා වියදම නිෂ්පාදන ගිනුමට හර කරන්න බෑ. යන්ත්‍ර ගිනුමටම හරකලීතු වෙනවා. ඒකයි ප්‍රාග්ධනිත කරනවා කියන්නේ. අන්තිම එක අනාගත මෙහෙයුම් පිරිවැය අඩු වන්නේ නම්, ඒ කියන්නේ අපි පසුකාලීන පිරිවැය නිසා අපි දැනට දරන වාර්ෂික මෙහෙයුම් පිරිවැය හෝ මාසික මෙහෙයුම් පිරිවැය එම වත්කම වෙනුවෙන් දැනට දරන පිරිවැයට වඩා අඩු වෙනවා නම්, අන්නේ පසුකාලීන පිරිවැය වත්කම් ගිණුමටම හරකල යුතු වෙනවා. ලාභලාභ ගිණුමටවත් නිෂ්පාදන ගිණුමටවත් හර කරන්න බෑ. එතකොට මම නැවත ඒක කිව්වොත්, අපි දේපල පිරියත් උපකරණ වල පිරිවැය බෙදුවනේ කොටස් දෙකකට, මුල් කාලීන පිරිවැය පසුකාලීන පිරිවැය කියලා. ඒතර මුල් කාලීන පිරිවැය කියලා කිව්වේ වත්කම භාවිතයට ගන්න අවස්ථාව දක්වා ඒ වෙනුවෙන් දරන ඍජු පිරිවැය ටිකනේ. ගත් අවස්ථාවේ ඉඳලා නැත්නම් ඉදිකල අවස්ථාවේ ඉඳලා භාවිතයට ගන්න අවස්ථාව දක්වා දරන ඍජු පිරිවැය ටික. පසුකාලීන පිරිවැය කියන්නේ එම වත්කම භාවිතයට ගන්න අවස්ථාව තුල, ඒ කියන්නේ භාවිතා කරන අතර තුල තුර ඒ වෙනුවෙන් දරන පිරිවැය තමයි පසුකාලීන පිරිවැය වෙන්නේ. මෙම පිරිවැය තමයි ප්‍රධාන කොටස් දෙකකට බෙදුනේ, අයබාර වැය සහ ප්‍රාග්ධන වැය කියලා. අයබාර වැය කියන පසුකාලීන පිරිවැය හැම වෙලාවෙම ලාභලාභ ගිණුමට හරි නිෂ්පාදන ගිණුමට තමයි හර වෙන්න ඕනේ. අලුත් වැඩි අවියදම් බොහෝ වෙලාවට. හරිද? එතකොට ඒක කොයිම වෙලාවකවත් වත්කම් ගිණුමට හර වෙන්න බෑ. ප්‍රාග්ධන වැය කියන එක වත්කම් ගිණුමට තමයි හර වෙන්න ඕනේ. හැබැයි පසුකාලීන පිරිවැය හැම වෙලාවෙම වත්කම් ගිණුමට හර කරන්නේ නැහැ. ඒක ප්‍රාග්ධන වැයක් වෙනම නම් විතරයි හර කරන්නේ. ඒ ප්‍රාග්ධන වැයක් වෙන අවස්ථා හතරක් තියෙනවා. මොනවද ඒ අවස්ථා හතර? එක, වත්කමේ ඵලදායි ජීව කාලය වැඩි වන්නේ නම්. දෙක, වත්කමේ ධාරිතාවේ වැඩි වන්නේ නම්. තුන, නිෂ්පාදන භාණ්ඩවල ගුණත්වයේ ඉහළ යන්නේ නම්. හතර, අනාගත මෙහෙයුම් පිරිවැය අඩු වන්නේ නම්. අන්න අවස්ථා හතර. ඊට පස්සේ මේ ප්‍රමිතේ තව ඉස්සරහට අපි යනකොට තවත් අපිට වැදගත් වචනයක් හම්බ වෙනවා, වාක්‍යයක්. දේපල පිරියත් උපකරණ මුල්වරට හඳුනා ගැනීමේදී මිනුම්කරණය කරන්නේ කොහොමද? දේපල පිරියත් උපකරණයක් මුල්වරට හඳුනා ගන්නකොට මිනුම්කරණය කරන්නේ පිරිවැයටම විතරයි. දේපල පිරියත් උපකරණයක් පළමු වතාවට මිනුම්කරණය කරන්නේ පිරිවැයට විතරයි. ඒක වෙනත් අගයක් වෙන්න බෑ. පිරිවැයම විතරයි. එතකොට එම පිරිවැය හැදෙන්නේ ප්‍රධාන කොටස් තුනකින්. මොනවද ඒ ප්‍රධාන කොටස් තුන? එක, මූලික ගැණුම් පිරිවැය. දෙක, වක්කම අපේක්ෂිත තත්වයට හා ස්ථානයට පත් කරන තෙක් දරණ ලද ඍජුවම අදාළවන පිරිවැය. තුන, වක්කම ඵලදායි ජීව කාලයේ අවසානයේ ගලවා ඉවත් කිරීමට දැරිය යුතුයයි අපේක්ෂිත පිරිවැය. මේ අයිතම තුනේ එකතුව තමයි මුල් කාලීන පිරිවැය වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ මූලික ගැණුම් පිරිවැයට අයිති වෙන්නේ මොනවද? සැපයුම් කරුගේ ගැණුම් මිල. එයා වෙළඳවට්ටමක් දුන්නොත් ඒ ගැණුම් මිලේ වෙළඳවට්ටම අඩු වෙන්න ඕන. ආනයන බදු එකතු වෙනවා පිට රට ඉඳලා ගේනවා නම්. නිෂ්කාශන ගාස්තු එකතු වෙනවා. ආපසු නොගෙවන බදු තිබුණොත් එකතු වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ වැඩබදු ලියාපදිංචි ව්‍යාපාරයක් නොවන්නේ නම් වැඩබද්ද ප්‍රතිපූර්ණේ කරගන්න බෑනේ. එතකොට අර ආපසු නොගෙවන බද්ද එකතු කරන්නේ. රක්ෂණ ගාස්තු වගේ දේවල් එකතු කරන්නේ. එතන රක්ෂණ ගාස්තු කියන්නේ වක්කම ආයතනයට ගෙන ඒම දක්වා දරන අවදානමින් අවදානම සඳහා කරන රක්ෂණයේ සම්බන්ධයෙන් රක්ෂණ ගාස්තු එකතු වෙන්න ඕන. එතකොට ඒ වගේ දේවල් ටික මූලික ගැණුම් පිරිවැයට එනවා. දෙවෙනි ප්‍රධාන කොටසනේ වක්කම අපේක්ෂිත තත්වයට හා ස්ථානයට පත් කරන තෙක් දරන ලද ඍජුවම අදාළ වන පිරිවැය කියන්නේ දැන් වක්කම ආයතනයේ ඇතුළට ගෙනාවට පස්සේ එක යන්ත්‍රයක් නම් වැඩබිම සකස් කිරීමේ පිරිවැය. ඒක එහාට මෙහාට කරන්න යන මූලික ප්‍රවාහන හා එහා මෙහා කිරීමේ පිරිවැය. හරි. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඇතිවන ඉදිකිරීම් පිරිවැය, සවි කිරීම හා එකලස් කිරීමේ පිරිවැය, ඒක වටයක් අත්හදා බලන්න යන සුද්ධ වියදම කියන්නේ දැන් ඒක යන්ත්‍රයක් නම් ඒක එකපාරක් ට්‍රයල් එකක් චෙක් කරන්න යනවා නම් රුපියල් 10000ක් ඒ ට්‍රයල් එකෙන් නිපදවන ලද බාණ්ඩ අලෙවි කරලා 2000ක් ගන්න පුළුවන් නම් 10000න් 2000 අඩු කරලා එන 8000 තමයි සුද්ධ වියදම කියන්නේ. ඊට අමතරව මේ වත්කම සම්බන්ධයෙන් දරන ඉංජිනේරු ගාස්තු වෘත්තීය ගාස්තු වගේ දේවල් ඊට අදාළ ඍජු පිරිවැය වෙනවා. තුන්වෙනි එක අර තමා ප්‍රධාන තුන්වෙනි එක වත්කම ජීව කාලයේ අවසානයේ ගලවා ඉවත් කිරීමට දැරිය යුතුයි අපේක්ෂිත පිරිවැය. ඒ කියන්නේ දැන් වත්කම ජීව කාලයේ අවසානයේ ගලවලා අයින් කරන්න යන පිරිවැය වර්තමානයේ අස්තමින්තු කරලා. ඒකේ වර්තමාන අගය අපි ගිනුම් තබන්න ඕනේ මේ විදිහට. දරල නැහැ ඒක දරන්නේ අර අවුරුදු පහනම් අවුරුදු පහ අවසාන වෙලානේ පළදා ජීව කාලය අර කලින් කතා කර උදාහරණේ ඒ වත්කම ගලවලා අයින් කරන්න වෙන්නේ ගලවන වත්කමක් නะ. ඒතර ගලවන වත්කමක් වෙන්නේ එක්ක යන්ත්‍රයක් වෙන්න ඕනේ, එක්ක පරිගණකයක් වෙන්න ඕනේ, එක්ක ගොඩනැගිල්ලක් වෙන්න ඕනේ. ගොඩනැගිල්ලක් නම් ඒක කඩලා බිඳලා අයින් කරන්න යන පිරිවැයනේ. ඒතකොට ඒක වර්තමා ඒක එදාට ගලවලා අයින් කරන්න වර්තමානයේ අපි ඒ සම්බන්ධයෙන් කරන දැස්තමේන්තු රුපියල් ලක්ෂය නම් ඒ ලක්ෂය ගිනුම්ගත කරන්න ඕන කොහොමද? ඒකත් වැදගත්. අදාළ වත්කම් ගිනුමට හර කරලා වත්කම ගලවා ඉවත් කිරීම සඳහා වෙන් කිරීම ගිනුමට තමයි බැර කරන්නේ. ඒක දැන් දරුවේ නෑ ඊයදම සල්ලි වලින්. ඒතකොට මේක අවුරුදු 5ක් යනකම් අර පළදා ජීව කාලේ අවුරුදු 5 නා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ 5ක ඉස්සරහට යනවා. වගකීමක් විදියට. වගකීමක් විදියට යනවා. හරිද? එතකොට වර්ෂ 5 අවසානයේ දැන් මේක ඇත්තටම ගලවලා ඉවත් කරන ලක්ෂයක් දරුවා නම් මුදල් බැර එදා යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීම සඳහා වෙන් කිරීම ගිනුමට හර වෙලයක්. එදාට ලක්ෂයට වඩා වැඩි ගාණක් දරන්න වුණොත් එදාට ඌණ වෙන් කිරීමක් කරගන්න වෙනවා. අඩුවෙන් දරන්න වුණොත් අදි වෙන් කිරීමක් කරගන්න වෙනවා. අදි වෙන් කිරීමක් කරගන්න වෙනවා. හරි. එතකොට මේක තේරුම් ගැනීම සඳහා පොඩි උදාහරණයක් ලියන්න බලන්න. මේ පොඩි උදාහරණ අමිල නිෂ්පාදන සමාගම විසින් තම කර්මාන්ත ශාලාවට ආනයනය කරන ලද යන්ත්‍රයකට අදාළව දරන ලද පිරිවැය අයිතම කීපයක් පහත දැක්වේ. සමාගම වැට් ලියාපදිංචි ආයතනයක්. එතකොට පල්ලෙහාට එකකට එකක් ලියන්න උඩින් අර දහස් සංකේතවත් කිරීම සඳහා බිංදු තුන දාගෙන යන්ත්‍රයේ ලකුණු කළ මිල 800යි ඉස්සරහින් ලියා ගන්න වෙළඳ වට්ටම 10%යි ආනයන තීරුබදු 160යි නිෂ්කාශන ගාස්තු 40යි වරාය සිට ගෙනීමේ කුලි 130යි සවිකිරීමේ ගාස්තු 75යි වෘත්තීය ගාස්තු 40යි යන්ත්‍රේ වාර්ෂික නඩත්තු පිරිවැය 10යි යන්ත්‍රේ වාර්ෂික නඩත්තු පිරිවැය 10යි පළමු වටය අත්හදා බැලීමේ පිරිවැය 12යි පළමු වටේ අත්හදා බැලීමේ පිරිවැය 12යි වැට් ගෙවීම් 80යි පළමු වටේෙන් නිපද වූ ද්‍රව්‍ය විකිණීමෙන් ලද මුදල දෙකයි. පළමු වටේෙන් නිපද වූ ද්‍රව්‍ය විකිණීමෙන් ලද මුදල දෙකයි. මේ තොරතුරු ටික දීලා කියනවා අපිට මෙම යන්ත්‍රයේ මුල් කාලීන පිරිවැය ගණනය කරන්න කියලා. දැන් අපි හදාගමු බලන්න මේ වගේ ප්‍රශ්නයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපිට නිරන්තරයෙන් හම්බ වෙනවා. මේ විදිහට අපි හරි ගස්සනවා. අර දහස් සංකේතවත් කිරීම සඳහා බිංදු තුනකින් දාලා දකුණු පැත්තෙන් වම් පැත්තේ ඉඳලා ලියනවා. මේ විදිහට යන්ත්‍රයේ ලකුණු කළ මිල 800 එනවා. හැබැයි ඒ 800 න් වෙළඳ වට්ටම අඩු වෙන්න ඕන. වෙළඳ වට්ටම 800 10ක් බැලුවාම 80ක් එනවා. වෙළඳ වට්ටම 80 800 න් අඩු කරන වරහන දාලා දකුණු පැත්තට 720 ගන්නවා. ආනයන තීරුබදු 160 එකතු වෙනවා. තී නිෂ්කාශන ගාස්තු 40 එකතු වෙනවා. ගෙනීමේ කුලි 130 මුල් කාලින පිරිවැයට එනවා. සවිකිරීමේ ගාස්තු 75 මුල් කාලින පිරිවැයට එනවා. යන්ත්‍රයේ වාර්ෂික නඩත්තු පිරිවැය එන්නේ නැහැ. ඇයි ඒ? ඒක පසු කාලින පිරිවැයක්. ඒක අයබාර වැයක්. එතකොට ඒක මුල් කාලින පිරිවැයට අපි එකතු කරන්නේ නැහැ. පළමු වටේ අත්දා බැලීමේ පිරිවැය 12 එනවා. හැබැයි ඒකෙන් නිපදවන ලද භාණ්ඩ විකිණීමෙන් දෙකක් ලැබුණා කියලා කියනවනේ. එහෙනම් පළමු වටේ අත්දා බැලීමේ ශුද්ධ වියදම තමයි එකතු වෙන්න ඕන. ශුද්ධ වියදම කියන්නේ වම් අත පැත්තේ පෙන්වන්න 12න් දෙකක් අඩු කරලා 10 තමයි මුල් කාලින පිරිවැයට එකතු වෙන්න ඕන. ඒ හැර 12ම නෙවෙයි. ඊළඟට වැට් සඳහා ගෙවුව රුපියල් 80,000 කියන එක 80 කියලා කියන්නේ 80 එන්නේ නැහැ. හේතුව ඇයි? අපේ සමාගම වැට් ලියාපදිංචි ආයතනයක් නිසා ගෙවන වැට් අපිට ප්‍රතිපූර්ණේ කරගන්න පුළුවන්. දේශීය ආදායමකින් ප්‍රතිපූර්ණේ කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක වියදමක් විදියට ප්‍රාග්ධන වැයක් විදියට සලකන්නේ නැහැ. ඒතර මේ කියපු 720 160 40 130 75 40 10 කියන මේ අයිතම ටිකේ එකතුව 1075 තමයි යන්ත්‍රයේ මුල් කාලීන පිරිවැය වෙන්නේ. යන්ත්‍රයේ මුල් කාලීන පිරිවැය වෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අදහසක් ඇති වුණා කියලා හිතනවා.